අපි 36 වෙනි ධර්ම දේශනාවේදී සාකච්ඡා කළේ මොනවද කියලා අපි බලමු. අපි ධම්මානුපස්සනාව පටන්ගෙන අපි සතර සතිපට්ඨාන සූත්‍රය අසුර කරගෙන මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන ගියේ. එතකොට අපි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන කොටස් ටික අවසන් කරලා ධම්මානුපස්සනාව කොටස ආරම්භ කළා. ගිය සතියේදී අපි කතා කරේ 36 වෙනි ධර්ම දේශනාවකදී මෙන්න මේ පංච නීවරණ පිළිබඳව භාවනාවයි. ධම්මානුපස්සනාවේ පළවෙනි භාවනාව විදිහට සඳහන් කරන පංච නීවරණ භාවනාව තමයි අපි සාකච්ඡා කළේ. එතකොට ගිය සතියේදී අපි කතා කරා මේ පංච නීවරණ අපිට යටපත් කරන්න පුළුවන් සමත සමාධියකින්. හැබැයි ඒක తాවකාලික විසඳුමක් කියලා අපි කතා කරා. එතකොට සමත සමාධියකින් මේ පංච නීවරණ යටපත් කරනවා මිසක් නිරුද්ධ කිරීමක් කියන එක සිදු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට මේ සමාධියකින් මේ පංච නීවරණ යටපත් කරපුවාම එයාට අත්දකින්න ලැබෙන බොහොම නිදහස් ස්වභාවයක්, හිතේ ශාන්ත ස්වභාවයක් තේරුම් යනවා. ඒ සමාධියට කැමැත්තක් ඇති වෙනවා. අපි මේ ගිය සතිය කතා කරපු ටික ආයෙ මතක් කරන්න. ඒ සමාධියට නැත්තම් මේ පංච නීවරණෙන් ඈත්ල ඉඳීමේ සුවේ එයාට තේරෙනත් එක්ක යා මොකද කරන්නේ? මෙන්න මේ පංච නීවරණ වලින් අයින් වෙලා ඉඳ, නිදහස් වෙලා ඉඳ, හිත ඒකාග්‍ර වෙලා, හිත සංසුන්ව මේ වගේ නිදහස් වෙලා තියෙනකොට මෙන්න මේ ප්‍රීති සුඛ කියන ලක්ෂණත් එක්ක, ඒ වගේම උපේක්ෂා කියන ලක්ෂණයත් එක්ක ඉඳ එයාගේ හිතේ බොහොම කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත ඇති වෙනවත් එක්කම මේ සමාධිය පැත්තට බොහොම කැමැත්තක් ඇති වෙලා සමාධිය සඳහා කාලය ශ්‍රමයා වැය කරන්න පටන් ගන්නවා. එතකොට එයාට ටික ටිකට මොකද වෙන්නේ? මේ සමත සමාධිය වඩද්දී ටික ටික මොකද වෙන්නේ? මේ පංචකාමයන් පිළිබඳව තියෙන කැමැත්ත අඩු වෙලා යනවා. ඊළඟට මේ කාමච්ඡන්දය අඩු වෙනවත් එක්ක, මේ කැමැත්ත අඩු වෙනවත් එක්ක එයාට මේ ගැටෙන්න තියෙන අවස්ථාත් අඩු වෙලා ව්‍යාපාද කියන එකත් අඩු වෙලා යනවා. මෙහෙම භාවනා කරන කෙනා මේ සමත සමාධියකින් ලැබෙන සුවය අරගෙන මෙන්න මේ පංචකාමයන් කාමච්ඡන්ද ව්‍යාපාද අඩු කරගෙන යන කෙනාට යම් වෙලාවක දැන් උපේක්ෂාව නැත්තම් මේ හතරෙන් ධ්‍යාන ස්වභාවයට වගේ ආවහම හිතේ තියෙන උපේක්ෂා ස්වභාවයත් එක්ක ලෝකේ ඇත්ත ඇති හැටියෙන් පේන්න පටන් ගන්නවා. අර අපි කතා කරා මේ අර වතුර යට තියෙන මණිකක් බලනකොට ඒ තියෙන බාධක, ඒක පේන්න තියෙන බාධක අයින් වෙනකොට ඇතුලේ තියෙන මණික පේනා වගේ. දැන් මේ නීවරණ ධර්ම తాවකාලිකව හරි යටපත් වෙනකොට මෙයාට මේ පැහැදිලිව මේ හිතේ සංසුන් ස්වභාවයේ නිවනේ තියෙන ලක්ෂණ සම්පූර්ණයෙන් දකිනා නෙවෙයි. නමුත් මේ වගේ අයින් වුණාම තියෙන නිදහස් ස්වභාවය, මේ පංචකාමයන්ගෙන් නිදහස් වුණාම මේ ආයතන වලින් නිදහස් වෙලා ලබන්නා වූ සුවය කියන එකේ යම් අත්දැකීමක් ලැබෙනකොට මෙයා හිතන්න බලනවා. මේ ප්‍රඥාව තියෙනකොට ධර්ම කර්මතයට ඇහිලා තියෙනවනම් හිතන්න බලනවා తాවකාලිකව මේ නීවරණ ධර්ම යටපත් වුණාම මේ වගේ සුවයක් තියෙනවා නම්
recording in progress.
අවසරයි භික්ෂුන් වහන්සේ.
ඔව්. මගේ ඇහෙන්නේ නැද්ද?
ඇහෙනවද අපිව?
ඇහෙනවා. ඔව්. මගේ මයික් එක ඇහෙන්නේ නැද්ද?
මේ පොඩක් බාධා අත වැඩි භික්ෂුන් වහන්සේ හරියට සිග්නල්
නැහැ. මේ මේ මෙහි සිග්නල් අඩුයිද?
දැන් ඇහෙනවා. වහන්සේ කට් ඔෆ් වුණා.
ආ හරි හරි. මම අපව ලොස් කරන්න බලන්න. මම හිතන්නේ සිග්නල් වල ප්‍රශ්නයක් තියෙනවා මේ මගේ මේ මේ වෙන මේකකින් ගියේ එකයි. හරි. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවද?
එහෙමයි.
හොඳයි.
දැන් ඇහෙනවා. හොඳයි.
එතකොට අපි එතකොට පංච නීවරණ ධර්මයන්ගෙන් තාවකාලිකව ඈත් වෙලා ලබන සුවය අත්දකින්න කෙනා හිතන මේ නීවරණ ධර්ම සම්පූර්ණයෙන්ම මේ වගේ අයින් වුණා නම්, නිරුද්ධ වුණා නම් කොයිතරම් සුවයක්ද මේ විදිහට? දැන් මොකද සමාධිය කියන එකත් හැම වෙලාවෙම පවත්වන්න බැරි වෙනවා. සමාධිය තියෙන වෙලාවට ඒ නීවරණ ධර්ම වල කරදර වලින් නිදහසල හිටියට ඒ සමාධිය වඩපු කෙනාට සමාධිය නැති වෙලාවට නැවත නීවරණ ධර්ම කරදර කරන්න ඉන්න පටන් ගන්නවා. අපි කිව්වනේ දීසේ වෙලා ඈත් කරාට වුණාට ආයෙත් මේ අල්දීකින් හොලවල දියසේ ලෑත් කරාට ඒ වැඩේ නතර කරපුහම ආයෙත් නැවත ටික ටික නීවර ධර්ම ඇවිල්ලා තිබුණු විදිහට වහ ගන්නවා කියලා. අන්න ඒ වගේ මෙයා අත්දකිනවා මේ සමාධිය ඉන්නකම් හොඳයි, මට හැම වෙලාවෙම ඉඳගෙන සමාධිය තුල ඉන්න බෑ. නමුත් සාමාන්‍ය ලෝකෙට ගිහිල්ලා ඒ සාමාන්‍ය ලෝකෙත් එක්ක කටයුතු කරනකොට මට මෙන්න මේ නීවරණ ධර්ම වලින් නැවත නැවත කරදර සිදු වෙනවා කියලා මෙයා අත්දකිනවා. මේ අත්දකින්නත් එක්ක එයා හිතනවා මේ නීවරණ ධර්ම නිරුද්ධ කරගත්තා නම් මට ලේසි නේද කියලා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ විදර්ශනාව නීවරණ නිරුද්ධ කිරීම සඳහා මේ විදර්ශනා භාවනා කියන එක අවශ්‍ය වෙනවා. එතකොට අන්න ඒ පැත්තට නැඹුරු වෙනවා. එතකොට එයා සමාධිය පැත්තින් ඉහළට යමින් ඒ සමාධිය තුල ඉඳගෙනම සමහරට සමාධිය පවා විදර්ශනා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විදිහටත් නිවන් දකින්න පුළුවන්, මේ නිවන සම්පූර්ණ කරගන්න පුළුවන්, මේ මාර්ගඵල ලබන්න පුළුවන් කියලා අපි සාකච්ඡා කළා. එහෙමනම් විශේෂයෙන්ම ගිය සතියේදී අපි කතා කරේ මේ සමත සමාධිය කියන එක කොහොමද මේ නීවරණ ධර්මත් එක්ක නීවරණ ධර්ම ඈත් කරගන්න කොහොමද උපකාර වෙන්නේ, කොහොමද ඒක යටපත් වෙන්නේ, ඒකින් කොහොමද සමත සමාධිය නැවත අපි කොහොමද මේ නිවන පැත්තට ඒක විදර්ශනාවක් පැත්තට යොමු කරගන්නේ කියන එක තමයි කතා කරේ. එහෙමනම් අද දිනේදී අපි මේ සමත සමාධිය ගැන කතා කරනවට වඩා මේ නීවරණ ධර්ම නිරුද්ධ කිරීම ගැන, ඒ කියන්නේ තාවකාලික යටපත් කරගෙන ලබන සුවයකට වඩා නිරුද්ධ කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ එකනේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉස්සෙල්ලත් මේ නීවරණ ධර්ම ඈත් කරගෙන සමත සමාධි ලැබලා අෂ්ට සමාපatti ලැබෝ පිරිස හිටියා. නමුත් ඒක තාවකාලික විසඳුමක් නිසා බුදුරජාණන් වහන්සේ මේවා නිරුද්ධ කරගන්න ඉවත් කරගන්න ක්‍රමයක් තමයි දේශනා කරේ. ඒක තමයි විදර්ශනාව කියලා කියන්නේ. එතකොට මේ භාවනාවේදී මේ ධම්මානුපස්සනාව කොටසදී නීවරණ ධර්ම ගැන කතා කරනකොට මේ සමත සමාධියකින් නීවරණ ධර්ම ඈත් කරගන්න කොටසක් ගැන නෙවෙයි කතා කරන්නේ, ඒවා නිරුද්ධ කරගන්න ක්‍රමයක් ගැන. ඊළඟට මේ ධම්මානුපස්සනාවට එන්නේ අපි තව අනුපස්සනා තුනක් පහු කරගෙන. ඒ කියන්නේ මේ ධම්මානුපස්සනාව කියන එකට එනකොට එයා බොහෝ දේවල් වඩලා ආපු කෙනෙක් වෙන්න ඕනේ. මොකද මේ ධම්මානුපස්සනාව කියන එක ටිකක් කරුණු දැනගෙන ඉන්න කෙනෙකුට යම් මාර්ගයක් වඩපු කෙනෙකුට වඩන්න තියෙන එකක් තමයි මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඒකනේ ධම්මානුපස්සනාව අවසානටම දාලා තියෙන්නේ. ඒ කියන්නේ අනිත් අනුපස්සනාවෙන් යම් ධර්මයක් අවබෝධ කරගත්ත කෙනෙකුට ඒ කෙලෙස් දුරු කර ගැනීම සඳහා එතනින් එහාට මාර්ගය වඩා ගැනීම සඳහා වඩන්න ඕන එකක් තමයි මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එතකොට මේ ධම්මානුපස්සනාවේ ධර්ම කරුණු ටිකක් මේ ගැඹුරට යනවා. බොහෝ ප්‍රායෝගික යනකොට ටිකක් ගැඹුරට යන ධර්ම කරුණු ටිකක් තමයි තියෙන්නේ. භික්ෂුන් වහන්සේ මෙතන විස්තර කරන්නේ තමන් එක එක ගුරුවරයාට තියෙන ප්‍රඥා මට්ටමක් තියෙනවා. එතකොට මේ ප්‍රඥා මට්ටමේ අනුව තමන්ගේ ප්‍රායෝගික අවබෝධය තියෙන මට්ටමක් අනුව ඒ වගේම තමන්ගේ දැනුම තියෙන මට්ටම ඒ සියල්ලම අනුව තමන්ට හැකි ප්‍රමාණයෙන් තමයි විස්තර කරන්නේ. එතකොට මීට වඩා වෙනත් වෙනත් ආකාරවලින් තවත් දේශකයන්න් වහන්සේලා දේශනා කරන වෙන්න පුළුවන්. එතකොට කොහොම නමුත් ඒකේ සාරාංශේ බොහෝ විට එකක් වෙන්න ඕනේ. නමුත් මීට වඩා ගැඹුරින් මේ ධර්ම කරුණු ප්‍රායෝගික අත්දකපු උන්වහන්සේලා ඉන්නවනම් උන්වහන්සේලා මීට වඩා ගැඹුරින් දේශනා කරන වෙන්න පුළුවන්. එතකොට මේ අපිට සංසන්දනය කරන්න අපහසුයක් තියෙනවා. මොකද එක එක්කෙනා අවබෝධ කරගන්න ප්‍රමාණ එක එක්කෙනාගේ ප්‍රඥා මට්ටම් වෙනස් වෙන නිසා. පොතකින් බලාගෙන කියන කරුණකට වඩා තමන් කෙනෙක් විස්තර කරනකොට ධර්ම කරුණු සමහරටකේ මාර්ගයේ විස්තර කරනකොට බොහෝ වෙලාවට එක එක්කෙනා තමන්ගේ ප්‍රායෝගිකව තමන්ට අවබෝධ වෙන ප්‍රමාණය දේශනා කරන්න පමණයි දන්නේ. එතකොට මෙන්න මේ නීවරණ ධර්ම කොහොමද අපි මේ අයින් කරගන්නේ, විදර්ශනා ක්‍රමයකින් අයින් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි අද චුට්ටක් කතා කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේ වෙනකොට දැන් පංච නීවරණ ධර්ම අපිට ඉවත් කරන්න ඕනේ කියන අවබෝධය ආපු කෙනෙකුට තමයි මේකේ අවශ්‍යතාවය තියෙන්නේ. අතර මේකයි භික්ෂුන් වහන්සේ කිව්වේ මුල භාවනා වඩලා තියෙන කෙනෙකුට තමයි මේ නීවරණ ධර්ම භාවනා කියන හරියට නැත්නම් මේ ධම්මානුපස්සනාය කොටස් වලට වඩන්න ඒකේ අවශ්‍යතාවය ඇති වෙන්නේ. එතකොට පංච නීවරණ ධර්ම කරදරයි කියලා තේරෙන්න නම් එයා පංච නීවරණ වලින් අයින් වීමේ දැනෙන සුවය දැනෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒක තමයි කිය අඩුම ගන්න සම්ප සමාධියකින් හරි මේ නීවරණ ධර්ම ඈඩ් කරලා නොහිටපු කෙනෙකුට මේ නීවරණ ධර්ම ඉවත් කරනවා කියන එක, ඒවා භාවනා කරනවා කියන එක විචුන්නාංශගේ අවබෝධය හිටින්න ඒක ප්‍රායෝගික වෙයි කියලා හිතන්න අමාරුයි. එතකොට යුක්තක් බලමු මේ නීවරණ ධර්ම ටික නැවතත් පොඩ්ඩක් මොනවද මේ කියලා යුක්තක් මතක් කරලා බලමු. ඒක කාමච්ඡන්දය කියලා කියන්නේ මේ පංචකාමයන් පිළිබඳව තිබෙන්නා වූ කැමැත්ත. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියලා. සිතුවිලි මේකට අහු වෙන්නේ ඇත්තරම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ මේවා පිළිබඳව, ඒවා පිළිබඳව සිතුවිලි තියෙනවා. නමුත් මෙන්න මේවා පිළිබඳව තියෙන කැමැත්ත. එතකොට මෙන්න මේ කැමැත්ත කියන එක ත තමයි කාමච්ඡන්ද කියලා කියන්නේ. එතකොට මේ ව්‍යාපාද කියලා කියන්නේ යමකට අපි කැමති නම් මෙන්න මේ පිළිබඳව ගැටෙන ස්වභාවයක් තියෙනවා. ඒක නොලැබෙනකොට, තමන් කැමති විදිහට නැති වෙනකොට, අකමැති දේ ලැබෙනකොට ඒකට ගැටෙන ස්වභාවයට ව්‍යාපාද කියලා කියනවා. තරහ කියන්න පුළුවන්, ද්වේෂය කියන්න පුළුවන්, නුරුස්සන ස්වභාවය, අමනාපේ, ඔය විදිහට මේ ව්‍යාපාද කියන එක 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 විදිහට විස්තර කරන්න පුළුවන්. ඊළඟට තීන විද්ද කියලා කියන්නේ හැකිලුණු ගති, නැත්තම් නිදිමත ගතිය, උදාසීන ගතිය, කම්මැලි, නැත්තම් මේ ධර්මයේ මාර්ගේ වඩන්ඩ ඒවා මෙනෙහි කරන්ඩ ඌමනාවක් නැතිකම, අන්න ඒ වගේ එකට කියනවා තීන මිද්ද කියලා. අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක් අවස්ථාවකදී මේ කෙලෙස් වලින් මත් වෙලා ඉන්න මේ සත්‍යය ඇහැරලා හිටියත් නිදි වගේ කියලා කියනවා. කියන්නේ ඇහැරලා හිටියත් ඉතින් කිසිම මොකක්වත් එයාට යම් මේ ලෝකේ තියෙන දේවල් ගැන අවබෝධ කරගන්න, හොඳ නරක තේරුම් ගන්න හැකියාවක් නැහැ. නිදාගෙන ඉන්නයි වගේ තමයි කියලා කියන කෙලෙස් නිින්ද කියලා බුදුජනන්සේ යම් අවස්ථාවලදී විස්තර කරනවා. ඒකට තීන මිද්ද කියලා කියන්නේ මෙන්න මේ අලස ගතිය, නිදිමත ගතිය, හැකිලුණු ගතිය කියන ස්වභාවයට. ඊළඟට ඒකට ප්‍රතිවිරුද්ධ එක තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියලා කියන්නේ විසිරෙන ස්වභාවය. සමහර වෙලාවට මේ ධර්ම කරුණක් මෙනෙහි කරන්න හිතෙන්නේ නැහැ, ඒවා තේරෙන්නේ නැහැ, ඔළුවේ ඇතුළට යන්නේ නැහැ. අන්න ඒ වගේකට තීන මිද්ද කියලා කිව්වා. එතකොට උද්දච්ච කියලා කියන්නේ විසිරෙන ස්වභාවය. කියන්නේ ඒකට මේ ඒකාග්‍ර කරගන්න බෑ, ફોકસ කරගන්න බැරි ස්වභාවය. කමටහනක් ගත්ත දැන් හිටපෝ අපි ආනාපාන සතිය කියලා. ආනාපාන සතිය අරමුණට හිත ගන්න ගියාට හිත ආනාපාන සතියට ඉන්නේ නැහැ. හිත එහාට දුවනවා, මෙහාට දුවනවා. අතීතයේ ඔස්සේ යනවා, අනාගතයේ ඔස්සේ යනවා, පසුතැවිලි වෙනවා, දුක් වෙනවා, මේ පංචකාමයන් ගැන මතක් වෙනවා. ඔය විදිහට මෙන්න මේ විසිරෙන ස්වභාවය, පසුතැවිලි වෙන ස්වභාවය, කරපු අකුසල් ගැන සිහි වෙනවා, කරගන්න බැරි වෙච්ච කුසල් ගැන හිතන, ඔන්න ඔය විදිහට ඒ ස්වභාවයට කිව්වා උද්දච්ච කුක්කුච්ච කියලා. ඊළඟට විචිකිච්ඡාව කියලා කියන්නේ මේ බුද්ධ ආදී අටතැන්හි ඇති සැකය කියලා කියනවා. සැකයක් තියෙනවා. මේ බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටියද, බුදුහාමුදුරුවනි ශාස්ත්‍රඥ වහන්සේලා එකයිද, මේ ධර්මයේ ඇත්තද, ওই මාර්ගඵලලාභින් ඒ දවසවල ඉන්නේ ඇද්ද, මේ විදිහට මේවා දුරු කරන්න පුළුවන්ද කියලා, ওই විදිහට මේ මේ හේතුඵල ධර්මයේ ගැන, නැත්නම් පටිච්ච සමුප්පාදේ ගැන, අතීතයේ ගැන, අනාගතයේ ගැන, වර්තමානයේ ගැන, ඊළඟට මොකද්ද මේ ත්‍රිලක්ෂණය පිළිබඳව, ඊළඟට ත්‍රිශික්ෂාව, සීල සමාධි ප්‍රඥා ගැන, සීලය ඇත්තරම ඕනේද, සීල් රකින්න ඕනේද, නිවන් දකින්න සමාධියක් ඇත්තරම ඕනේද, ඊළඟට ප්‍රඥාව නැතුව නිකම් බැරිද මේ විදිහට සමාධියෙන් කරගන්න, ඔය විදිහට මෙන්න මේ මාර්ගය පිළිබඳව, සීල සමාධි ප්‍රඥා මාර්ගය පිළිබඳව සැකයක් තියෙන එකට කියන විචිකිච්ඡාව කියලා. එහෙනම් ඔය ටික තමයි අපේ මේ නීවරණ ධර්ම කියලා අපිට සඳහන් කරන්න තියෙන. එතකොට මේ ධම්මානුපස්සනාවේදී මේ නීවරණ කොටස, මේ ධම්මානුපස්සනාවේදී මේ නීවරණ කොටස විස්තර කරනකොට විස්තර කරලා තියෙන්නේ තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් ඇති වුණාම මගේ හිතේ දැන් මේ කාමච්ඡන්දයක් තමයි මේ වැඩ කරන්න කියලා දැනගන්නවා කියලා කියනවා. ඊළඟට කාමච්ඡන්දයක් නැත්තම් දැන් කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්නවා කියලා කියනවා. ඊළඟට කාමච්ඡන්දයක් ඉපදිච්ච නැති කාමච්ඡන්දයක් අලුතෙන් ඇති වෙනකොට දැන් ඔන්න අලුතෙන් නූපන් කාමච්ඡන්දයක් දැන් ඉපදුනා කියලා දැනගන්නවා කියලා කියනවා. ඊළඟට ඒ ඉපදිච්චි කාමච්ඡන්දේ නිරුද්ධ වෙලා යනකොට, ඉවර වෙලා යනකොට, පහ වෙලා යනකොට ඔන්න දැන් මේ තිබුණ කාමච්ඡන්දේ පහ වෙලා ගියා කියලා දැනගන්නවා කියලා කියනවා. ඊළඟට මේ හිතේ කාමච්ඡන්දේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නැවත නූපදින ආකාරයටම නිරුද්ධ වුණා කියලා දැනගන්නකොට මේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා කියලා දැනගන්නවා කියලා කියනවා. ඒ ඔය ආකාරයටම මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පහටම ඔන්න විදිහට මේ සිතේ තියෙනකොට ඒක තියෙන බවත් ඔය ආකාරයට දැනගන්නවා කියන එක තමයි මේ භාවනාව විස්තර කරන්නේ. එතකොට මෙතනදී භාවනාවේදී එහෙම විස්තර කරනවා තමයි. හැබැයි අපිට මේක නිකන් දැනගන්නවා කියන එකටත් වඩා දෙයක් මෙතනදී සිදු වෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න කාමච්ඡන්දයක් ඇති වුනහම අපි ওই නගරූපම සූත්‍රයේදී විස්තර කරනවා. මේ විස්තර කරද්දී ධර්මදේශනාවේදී අපි විස්තර කරා පහුගිය වගේ මේ නගරයක් වගේ නගරූපමං චිත්ත මිමන්ටපෙත්වා යෝදේච මාරම් පඤ්ඤා විදේන ජිතංච රක්ඛේ අනිවේසනෝසය. එතකොට මේ සිත මේ සිත කියන එක නගරයක් වගේ පරිස්සම් කරගන්න කියලා කිව්වා. ඒ කියන්නේ මේ නගරයේ දොරටු හයක් තියෙනවා කියලා අපි කිව්වනේ. මේ නගරයේ මේ දොරටු හයක් තියෙනවා. මොනවාද? ඇහ කන දිව නාසය ශරීරය මනස කියලා. මෙන්න මේ හය වලින් තමයි මේ කෙලෙස් කියන හොරු රිංගන්නේ. එතකොට මෙන්න මේවා හය වලේ සතිය කියන දොරටු පාලයක් දාලා ඉවර වෙලා මෙතනින් ඇතුල් වෙන්න දෙන්නේ නැතුව රැක ගන්න කියලා කිව්වා. එතකොට මෙන්න මේ සතියෙන් ඉන්නකොට අපිට දැනෙනවා. දැන් මුලින් මේ සතිපට්ඨාන මුල භාවනා කරලා එන කෙනෙකුට මේ වෙලාව වෙනකොට සතිය කියන එක ඉන්ද්‍රිය සාමාන්‍ය ප්‍රමාණයට වැඩිලා තියෙනවානේ. එතකොට එයාට පේනවා මෙන්න මගේ සිතේ දැන් තියෙන කාමච්ඡන්දය තමයි දැන් වැඩ කරන්නේ කියලා. ඊළඟට එයා සිහියෙන් ඉන්න නිසා මේ සිතේ දැන් කාමච්ඡන්දයක් නැහැ කියලා එයාට දැනෙනවා. ඔය විදිහට මේ ආකාර හතර මෙයාට සිහිය සතිය කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙන නිසා යම් ප්‍රමාණයකට මේක දැනෙන්න පටන් ගන්නවා. එතකොට එයාට දැන් මේ කාමච්ඡන්දයක් ඇති වුණා කියලා දැනගත්තාම මේ නගරෙට මහ විනාශයක් සිදු වෙන බව එයාට තේරෙනවා. එතකොට එයා මේ ඇතිවිච කාමච්ඡන්දය ඇති වෙලා තියදී සිහියෙන් ඉන්න මේකට ලොකු අනුතුරක් සිදු නොවන ආකාරයට ඒකෙන් අනුතුරක් නොවන ආකාරයට ඒකෙන් පරිස්සම් වෙන්න. ඊළඟට අනිත් එක තමයි කාමච්ඡන්දයක් නැති වෙලාවට කාමච්ඡන්දයක් නැහැ. සමහරට වෙනත ඇතිවිච කාමච්ඡන්දයක් ඇති වෙන අවස්ථාවකදීත් මෙයා දකින අද කාමච්ඡන්දයක් නැහැ. එතකොට එයාට තේරෙනවා අර කාමච්ඡන්දයක් ඇති වුණ වෙලාවේදී එයාට තිබුණ ඒ හිතේ තිබුණ අසහනකාරී පීඩාකාරී ස්වභාවය මේ මොහොතේ නැහැ. මගේ හිත හරිම සාන්තයි නිෂ්කලංකයි කියලා මෙන්න මේ කාමච්ඡන්දේ නැති වෙලාවේදී මෙයා අත්දකිනා මේ සංසුන් ස්වභාවය. එතකොට ඒක ගැන එයාට කැමැත්තක් ඇති වෙනවා. එතකොට කාමච්ඡන්දයක් ඇති වුණාම හිතේ තියෙන පීඩනය කාමච්ඡන්දේ පමණක් නෙමෙයි මේ සියල්ලම නීවර ධර්ම සියල්ලම ගැන කියන්නේ. ඒවා නැති වෙලාවට තියෙන සංසුන් ස්වභාවයත් මෙයා අත්දකිනවා. ඊළඟට යම් වෙලාවක එයා දකිනවා යම් අවස්ථාවකදී නොතිබුණු කාමච්ඡන්දයක්. මේ කාමච්ඡන්ද විතරක් මෙතන කතා කරන්නේ, අනිත් ඒවටත් එකම තමයි මේ කියන්නේ. මෙන්න මේ අවස්ථාව ඇති වුණා කියලා. එතකොට එයාට ඔන්න මොකද මේ දැන් මේ භාවනා කරන කෙනාට කාමච්ඡන්ද කියන ලොකු කැමැත්තක් නැහැ, මේක නිරුද්ධ කරගන්න එයාට අවශ්‍ය කියලා තියෙන, මේක නිදහස් වෙන්නනේ. එතකොට එයා බලනවා මොන මොන හේතු මේ අවස්ථා යෙදුනාම තමයි මට ඔන්න මේ කාමච්ඡන්ද ඇති වෙන්නේ. නැත්තම් ද්වේෂී හරි ව්‍යාපාදී හරි යන්නේ ඇති වෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා එයාට තේරෙනවා. මොකද නූපන් මේ නීවරණ ධර්මයක් ඇති වෙනකොට මෙන්න මේ හේතු තිබුණ නිසයි මේක ඇති වුණේ කියන යම් අවබෝධයක් එයාට ඇති වෙනවා. එතකොට එයා ඒ හේතු ඇති වෙන අවස්ථා සමහරට මගහරින වෙන්න පුළුවන්. ඊළඟට ඒ අවස්ථා හේතු ඇති වෙන මේ නීවරණ ධර්ම ඇති වෙන මේ ප්‍රායෝගික ජීවිතය ගැන කතා කරන භාවනා කරන අවස්ථාවේදී නෙවෙයි. ඒ මේ ස්ථාන හරි පුද්ගලය හරි ඒ ස්ථාන වලට යනකොට එයාට සිහිය තියෙනවා මෙතෙන් ගිහුවම මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ අර අනතුරක් තියෙන තැනකට යනකොට අපි ප්‍රවේශමෙන් යනවනේ, අන්න ඒ වගේ මෙයාට දැන් ඉස්සෙල්ලා මෙන්න මේ අවස්ථාවවලදී මට මේ නූපන් මෙන්න මේ නීවරණ ධර්ම මේක නිසා ඇති වෙනවා මේ වෙලාවේදී, ඒක නිසා මම මෙතෙන්දී ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා සිහියක් හට ගන්නවා. ඊළඟට මේ නීවරණ ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණාට පස්සේ එයාට අවබෝධයක් එනවා. බොහෝ වෙලාවට විදර්ශනා ඥාන වගේ දේවල් වලින්දී සමහර නීවරණ අයින් වෙලා එනවා. මාර්ගඵල ලැබනකොට ඒ මාර්ග ඥාන, ඵල ඥාන වගේ දේවල් වලදී එතකොට එයා දන්නවා මේ නීවරණේ මට නැවත ආපස්සට කවදාකවත් නැති වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම මගේ නිවිලා ගියපු නිරුද්ධ වෙච්ච නීවරණයක් කියලා එයා දැනගන්නවා. ඒ කියන්නේ මොන දෙයක් ආවත් මොන මොන විදිය රූපයක් ආවත් මට සමහරට හිතමුකෝ රාග සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියන එක එයාට 100%ක් ස්ථිර වුණා. එයා දන්නවා මේක සම්පූර්ණයෙන් දැන් මගේ නිරුද්ධ වෙලා ගිහිල්ලා කියලා. ඉස්සර මේක තිබුණා. හැබැයි දැන් මේක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා ගිහිල්ලා කියලා මෙන්න මේ විදිහට දැනගන්නවා. එතකොට ඔය අපි කිව්ව කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒවා සහ අනිත් නීවරණ ධර්ම සියල්ලම ওই විදිහට තමයි දකින්නේ. කියන්නේ නිකම්ම මේක දැන් තියෙනවා දැන් නෑ, මෙන්න අලුතෙන් එකක් ඇති වුණා, ඔන්නේ ආපු එක නිරුද්ධ වුණා, එහෙම දකින්නවා කියන එකට වඩා මේකේ අපට දැන් වැඩෙන්න ඕන දේ තමයි මේක ඇති වුණාම මේකෙන් දිගට යන්නේ නැතුව ඒක දිගට දිගට අර චිත්ත වීතියක් විදියට දිගට දිගට කරගෙන ගිහිල්ලා මහා කුසලයකට යන්න දෙන්නේ නැතිව පරිස්සම් වෙන එකක්. එතකොට ඒක නැති වෙලාවේදී තමන්ගේ සිතේ තියෙන ඒ සංසුන් ස්වභාවය, නිදහස් ස්වභාවය කියන්නේ මොකද්ද කියලා දැනගන්න එක. ඊළඟට මේ නොතිපිටියක් මොන 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 අවස්ථා නිසා මොන මොන හේතු නිසා මේක ඇති වෙනවද කියලා අඳුරගෙන ඒ වගේ ඒ අවස්ථා වලට මුහුණ දෙන්න අනුතුරක් නොවන ආකාරයට, කරදරයක් නොවන ආකාරයට ඒ වගේ නිවන ධර්ම වලින් වළකින්න සහ ඒ නිවන ධර්ම අලුතෙන් ඇති වෙන්න තියෙන අවස්ථා මගහරින්න අන්න ඒ විදිහට අඳුර ගැනීම කියන එක තමයි වික්ෂුන් වහන්සේ හිතන්නේ. මෙන්න මෙතනදී අපට අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගික කරනකොට අවශ්‍ය වෙන්නේ මේ කොටස කියන එක තමයි හිතන්නේ. මේක අඳුර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා. සතියේ අඳුර ගන්නවත් එක්කම ඒක තමයි ප්‍රායෝගික කරගන්න මේවා කොහොමද මේකෙන් කොහොමද අයින් වෙන්නේ කියන අයින් වෙන ක්‍රමයේ තමන්ගේ හිතට තමන්ටම ආවේනික වූ ක්‍රමයක් එයාට සකස් වෙන මේ විදිහට බලනකොට කියන එක තමයි වික්ෂුන් වහන්සේගේ අවබෝධය. එතකොට අපි බලමු දැන් මේ අවසාන එක විස්තර කරනවානේ. මේක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නැවත නොයන ආකාර නිරුද්ධ වුණාම මේ නිරුද්ධ වෙලා කියලා බව දැනගන්න කියලා. එතකොට අපි බලමු මේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙකම එකට අරගෙන එක එකටම. මොකද කාමච්ඡන්දේ තියෙන නිසා තමයි ව්‍යාපාද කියන එක බොහෝ දුරට ඇති වෙන්නේ. කොහොමද එතකොට මෙන්න මේවා දුරු වෙන්නේ කියලා. එතකොට මේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන එක දුරු වෙන්නේ අනාගාම වෙනකොට. එතකොට ඊට පෙරදී අඩු වැඩි වීම තියෙනවා. එක එක මාර්ගවලදී අඩු වීම තියෙනවා. එතකොට සෝවන් ඵලයේදී සමහර අය හිතනවා මේ සෝවන් වෙච්ච පුද්ගලයා තරහ යන්නේ නැති, මේ පංචකාමයන්ට කිසිම කැමැත්තක් නැති කෙනෙක් වෙනවා කියලා. එහෙම එයාගේ අඩුවීමක් තියෙනවා. අවබෝධයත් එක්ක සම්මාදිට්ඨියත් එක්ක අඩුවීමක් තියෙනවා. මේ අනිත්‍යද කණාත්ම ලක්ෂණේ තේරුම් ගැනීම. හැබැයි එයාගේ මේ නිරුද්ධ වීමක් අපට බලාපොරොත්තු වෙන්න බෑ. මොකද කාමරාග පටික කියන එක සෝවන් පුද්ගලයාගේ පවතින දෙයක්. එතකොට සකෘදාගාම වෙනකොට එයාගේ භාගයක් කාමරාග පටික වලින් භාගයක් අඩු වෙනවා. අනාගාම වුණාම තමයි මේ කාමරාග පටික සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්නේ. ඊට මෙහා අයගේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද කියනවා අනිවාර්යයෙන්ම පවතිනවා. අඩු වෙන්න පුළුවන්, නමුත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නැහැ. එහෙමනම් මේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන එක නිරුද්ධ වීම කියන එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා කියලා දකින්න පුළුවන් වෙන්නේ මේ අනාගාමී වෙච්ච කෙනෙකුට පමණයි. එතකොට මේ ඊට මෙහා කෙනෙකුට මේක අඩුවෙන්ට හේතුව මේ විශේෂයෙන් ගත්තොත් මේ කාමච්ඡන්ද කියන එක අඩුවෙන්ට හේතුව මොකක්ද කියලා බැලුවොත් එහෙම අපිට මේ පංචකාමයන්ගේ තියෙන ආස්වාදයේ ආදීනෙ විනිස්සරණය කියලා. එතන මේ ආස්වාදයට දෙන අගය වැඩි නිසා තමයි අපිට මෙන්න මේ මේකට ඇලීම කියන එක සිදු වෙලා තියෙන්නේ සිදු වෙන්නේ.
Recording in progress.
திருவான் சார் நாய் එතකොට අපි කතා කරේ මේ ආශ්වාද කියන එකට අගයක් දෙන අගේ වැඩිවෙන්න අපට මේක පිළිබඳව මේ කාමච්ඡන්දය කියන එක වැඩි වෙන්නේ ඒක නිසා. එතකොට මේ දැන් අපි මේ සියල්ලම අනුපස්සනා සියල්ලම කාය අනුපස්සනා වේදන අනුපස්සනා චිත්ත අනුපස්සනාව කියන සියල්ල වඩනකොට අපට දැක්කේ අපි මේකේ ඇහෙන්නේ නැද්ද? ඇහෙනවද?
ඔබ වහන්සේගේ මේ මයික් එක මියුට් අන්මියුට් කරන්න.
හරි. දැන් ඇහෙනව නේද?
ඇහෙනවා භික්ෂුනි මාස මේ අපි වීඩියෝ එක ඔෆ් කර බලන්න පොඩ්ඩක් බෑන්ඩ්විඩ්ත් එක ගල් ලෝ හින්දා. කමක් නැද්ද එහෙම?
කමක් නෑ. මම පොඩ්ඩක් මේ පොඩ්ඩකට එන නතර කරලා මම ඉක්මනට පටන් ගන්න. පොඩ්ඩක් මට වෙලාව දෙන්න මේ කනෙක්ෂන් එක පොඩ්ඩක් හදා ගන්න. විනාඩියක්. විනාඩියක් දෙන්න විනාඩියක් දෙන්න මම ආපහු මේක හදා ගන්න. ඊටත් මෙන්න මේ තීන මිද්ද කියන එක ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට මේක දුරු කරන්න තියෙන දේවල් තමයි දුරු කරගන්න නම් අපිට පුළුවන් සමහර විටක ඉඳගෙන භාවනා කරනකොට නිදිමත එනවා නම් අපිට පුළුවන් ඉරියව්ව වෙනස් කරලා සක්මන් භාවනා වගේකට මාරු වෙන්න. එතකොට අනිත් එක තමයි සමහරටක තමන්ට ධර්ම කරුණු හරියට වැටහෙන්නේ නැති නිසා මේ විදිහේ මේක තේරෙන්නේ නැතුව භාවනා කරනකොට එහෙම එකක් වෙනවා නම් ධර්ම සාකච්ඡා කරලා ගුරුවරයෙක් එක්ක සාකච්ඡා කරලා ඒ විදිහට ඒක වළක්වා ගන්න පුළුවන්. ඊළඟට තමන්ට කමටහන තේරෙලා නැත්නම් ඒකත් පැහැදිලිව අහගෙන තේරුම් අරගෙන භාවනා පටන් ගන්නකොට තමන්ට මේක ගැන ආසාවක් ඇති වෙලා ඒකටත් මේක අඩු වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරනවානේ අපිට කායික මානසික විවේකය ඕන කියලා. මේ නිවන් දකින්න ගෙනාට ඔය කර්ණිමෙත්ත සූත්‍රය විස්තර කරනවානේ වැඩ කටයුතු අඩු කරගන්න විවේකී ලබා ගන්න කියලා. එතකොට මේ අර බොහෝ කතා බහ කරන බොහෝ කෙනෙක් ඇසුරු කරන ඒව අඩු කරලා හුදකලාවත් අනවශ්‍ය වැඩ අඩු කර ගැනීමත් නිසා බොහෝ විට මෙන්න මේ නිවන් ධර්මයේ සාමාන්‍ය ආකාරයකට යටපත් කරගන්න හැකියාව තියෙනවා සම්පූර්ණ නිරුද්ධ වන තුරු. එතකොට යම් කිසි කෙනෙකුට මේ තීන මිද්දේ දුර වෙනවා මේ අස්මිමානේ මම කියන හැඟීම දුර වෙන අවස්ථාව සහ අවිද්‍යාව දුර වෙනකොට සම්පූර්ණයෙන්ම මෙන්න මේ තීන මිද්ද කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම දුරු කර ගන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කියන එක හිතට මේ හිත විසිරෙන ස්වභාවය. හිත විසිරෙන්නේ සිතුවිලි ඔස්සේනේ. යම් යම් සිතුවිලි ඔස්සේ විසිරෙන්නේ. ඊළඟට පසුගිය දේවල් ගැන පසුතැවිලි වෙන ස්වභාවයේ ඔන්න ඔය විදිහට කුකුස කියන්නේ කරපු විසිදු වුණ අකුසල් ගැන ඒ වගේම කරගන්න බැරි වුණු කුසල් ගැන ඇති වෙන මෙන්න මේ ස්වභාවයේ අපිට සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්න රහත් ඵලයට පත් වෙන්න වෙනවා. නමුත් අනාගාමී වෙනකොට යම් කිසි කෙනෙකුට මේ නිතර සිතුවිලි බොහෝ ගලන ස්වභාවයේ අඩු වීම නිසා මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච කියන ස්වභාවයත් බොහෝ අඩු වෙලා යනවා. එතකොට මේකත් අපිට මේ පංචස්කන්ධයේ ඇතිවීම නිරුද්ධ වීම දැක දැක ඉන්නකොට මේ සිතුවිලිනේ පංචස්කන්ධයක් කියලා සිතුවිල්ලක් ඇතිවලා නිරුද්ධ වීමක් නෙ සිදුවෙන්නේ. එතන මේ ස්කන්ධ පහමනේ තියෙන්නේ අපිට. එතකොට මෙන්න මේක අවබෝධ කරගන්නවත් එක්ක මේ දුමන එක අඩු වෙනවා. මේ උද්දච්ච කුක්කුච්ච අඩු වෙනවා. ඊළඟට පංචස්කන්ධයේ ත්‍රිලක්ෂණය දැකීමේ ඊළඟට වර්තමාන මොහොත තුළ හිත පවත්ත ගන්න පුරුදු වෙලා ඉන්නකොට මේ මොහොතේ පවතින පංචස්කන්ධේ මේ සිත මේ දකිමින් ඉන්නකොට මෙන්න මේ වගේ අපිට මේ උද්දච්ච කුක්කුච්ච බොහෝ දුරට අඩු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සමහර විටක යම් කිසි කෙනෙක් සමාධියක් ලබන්න කියලා බොහෝ මහන්සි වෙනකොට වීරිය වැඩි වෙනකොට වීරිය ඉන්ද්‍රිය ප්‍රබල කරගත්තට පස්සේ කියන්නේ යගේ සමාධිය ප්‍රමාණය ප්‍රඥා ප්‍රමාණය වැඩිලා නැත්නම් අනිත් ඉන්ද්‍රිය මඳිනම් අනේ එතකොටත් එයාගේ සිත විසිරෙන ස්වභාවයකටපත් වෙනවා. අපි මුලිකුත් කතා කරා ඉන්ද්‍රිය සමබර කරගන්න ඕනේ. නැත්තම් මේ සති ඉන්ද්‍රිය හැර අනිත් ඉන්ද්‍රිය එකක් ඉස්සරුණ තනිත් ඉන්ද්‍රියට වඩා හරියට මේ මාර්ගය වඩා ගන්න බැරි නේද? වාහනයක් යනකොට රෝද ටික එක විදිහට කරකුණේ නැත්තම් යන්න බෑ වගේ. එතකොට වීරිය ඉස්සර වෙනවා, වීරිය ගොඩක් ප්‍රබල වෙලා අධික වීරයක් දරන හැබැයි සමාධි පැත්ත අඩු වෙනවා. අන්න එතකොට මේ උද්දච්චය කියන එක ඇති වෙන්න පුළුවන්, විසිරෙන ස්වභාවය. ඊළඟට විචිකිච්ඡාව කියලා කියන්නේ, විචිකිච්ඡාව කියලා කියන්නේ මේ බුද්ධ ආදී අටතැනදී තියෙන සැකය කියන එක. එතකොට මේ විචිකිච්ඡාව නම් මේ සෝවාන් ඵලයට පත් වෙනකොට නීවරණ ධර්ම තුනක් අපෙන් නීවරණ නෙවෙයි සංයෝජන ධර්ම තුනක් දුරු වෙනවානේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. එතකොට සෝවාන් ඵලයට පත් වෙනකොටම එයාට මේ සම්මා දිට්ඨියට එනකොටම මේ ආත්මයක් තියෙනවා කියන මේ පංචස්කන්ධය පිළිබඳව ආත්ම දෘෂ්ටි දුරු වෙනවා. ඒත් එක්ක එයා ධර්මයේ දැකපු කෙනෙක් වෙනවා. එතකොට බුදුහාමුදුරෝ කියන කෙනා මේ මෙච්චර දේවල් හොයාගත්ත කෙනෙක් කියලා බුදුහාමුදුරෝ ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. ධර්මයේ ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. එයාට මේ දැන් එයාත් ධර්මය අවබෝධ කරගෙන නිවන ඉතාම මේ පළමුවරට අත්දැකින පුද්ගලයානේ. එයා නිවන කියන එක අත්දැකපු කෙනෙක්. කියන්නේ මේ ඵලයක්, ඵල සමාපත්තියක් එයා අත්දකිනවා. අන්න ඒක නිසා එයාට ධර්මයේ සංඝයා ගැන මේ විදිහට අත්දැකලා මේක සම්පූර්ණයෙන්ම නිවන බවට පත් වෙන්න පුළුවන් කියන එයාට ස්ථිර දැනුම මේ එනවා. එතකොට එයාට බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය ගැනවත්, හේතුඵල ගැනවත්, ත්‍රිලක්ෂණය ගැනවත් සැකයක් ඇති වෙන්නේ නැහැ. මොකද එයා ඒව අවබෝධ කරගත්ත නිසා තමයි මෙන්න මේ විදිහට මේ විචිකිච්ඡාව කියන එක දුරු වෙන්නේ. එතකොට මේ විදිහට සක්කාය දිට්ඨිය දුරු වෙනවත් එක්ක මෙන්න මේ ටික විචිකිච්ඡාව, සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාවේ සීලබ්බත පරාමාසය තුන සෝවාන් ඵලයත් එක්කම නිරුද්ධ වෙන එකක්. එතකොට විචිකිච්ඡා නිවරණේ එතනින් එහාට යන්නේ නෑ, සෝවාන් ඵලෙන් එහාට. එතකොට ඊට පස්සේ ගිහින් පුළුවන් අපිට තවත් සැක තියෙනවානේ. සෝවාන් වුණත් ඊට පස්සේ සැක තියෙනවා කියලා. එතකොට ඒ සැක කියන එක නෙමෙයි මේ නීවරණ ධර්ම වලදී කියනකොට කියන සැකය කියලා කියන්නේ, විචිකිච්ඡාව කියලා කියන සැකේ අපි මේ කියන සෝවන් ඵලයේ දුරු වෙන එක තමයි මේ මෙතන තියෙන මේ විචිකිච්ඡාව කියලා විස්තර වෙන්නේ. එතකොට අපිට මේ සෝවන් ඵලයට පත් වෙනකොට අපි නාම රූප ගැන හැම ඉගෙනගෙන තියෙනවා. එතකොට නාම රූප ගැන ඉගෙනගෙන යනකොට ඒ කරන කෙනාට මෙතන මේ සත්පුද්ගල ආත්ම කියන සංඥාව සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා. එතකොට නාමයක පැවැත්මක්, රූපයක පැවැත්මක් පමණයි කියන දැනුම එනවා. එතකොට මේක කොහොමද මේ නාමයේ පවතින්නේ, රූපේ පවතින්නේ කියලා බලනවනේ හේතුඵල විදිහට. ඒ බලනකොට මේ පටිච්ච සමුප්පාදය කියන සැකියත් එයාට ඇති වෙන්නේ නැහැ. ඊළඟට අතීතයේ තිබුණේ නාම රූපමනයි, අනාගතයේත් නාම රූපමනයි, දැනටත් නාම රූප ඇති වෙන්නේ නිරුද්ධ වෙනවා කියලා මේ ආකාරයට දකිනකොට මෙයාට මේ ආත්ම දෘෂ්ටියත් පුද්ගලික සත්‍යයක ඉන්නවා කියන එකත්, ඒ වගේම හේතුඵල කියනීම පිළිබඳව, ත්‍රිලක්ෂණය පිළිබඳව ඒ ටික දුර වෙලා යනවා. එතකොට මෙහෙම බලන කෙනා මේ නීවරණ ධර්ම ගැන බලනකොට තමන්ගේ නීවරණ ධර්ම වගේම තමයි අනික් කෙනා තුල, තව කෙනෙක් තුලත් මේ නීවරණ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා එයාට ඒ පිළිබඳවත් යම් අවබෝධයක් එනවා. එහෙමනම් අපි මෙතනින් මේ නීවරණ ධර්ම ගැන කතා කරපු කොටස අවසන් කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවේ තියෙන එක තමයි මේ පංචස්කන්ධ. පංචස්කන්ධය පිළිබඳව විදර්ශනා කරන එක. එතකොට මේ පංචස්කන්ධය කියන එක අපි මුලින් කතා කරා. සිත ගැන කතා කරනකොටත් පංචස්කන්ධය පිළිබඳව කතා කරා. ඊළඟට ධම්මානුපස්සනාව කියලා පටන් ගන්නකොටත් මුලින්මත් අපි මේ පංචස්කන්ධ ගැන කතා කරා. මොකද ඊට ආසන්නයේම අපි පංචස්කන්ධය කතා කරලා තිබු නිසා පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ මෙන්න මේ කොටස් පහ පිළිබඳව අපි කතා කරලා තියෙනවා. ඊළඟට මොකද්ද මේ කොටස් පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එක නේද? රූප කියන එක අපි කාය අනුපස්සනාව කොටසේ හොඳටම තේරුම් අරගෙන බොහෝ බොහෝ ආකාරවල තේරුම් අරගත්තා. ඒක පිළිබඳ සම්පූර්ණයෙන්ම ඒ අවශ්‍ය කමඨහන් ලැබමින් ඒවා තේරුම් ගන්න උත්සාහ කරා. එතකොට මේවා ඇති වෙන්නේ කොහොමද? නිරුද්ධ වෙන්නේ කොහොමද? උදේවය, හට ගැනීම, නිරුද්ධ වීම, පැවැත්ම කියන ඒ ටික අපි බලනකොට, සමුදේ වය කොහොමද ඇති වෙන්නේ කියලා අපි බලනකොට, අපි කිව්වා රූප සමුදේ, රූපේ ඇති වෙන්නේ හේතු, පවතින හේතු මොනවාද? කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු වලින් ඇති වෙලා යනවා කියලා කිව්වා. ඒ හේතු තියෙනකොට ඇති වෙන, හේතු නිසා හට ගන්නවා, හේතු වැය කර කර නිරුද්ධ වේ යන ඵලයක් ඉදිරි මේ රූප පවතිනවා. මේ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය සම්පූර්ණයෙන් රූප නිරුද්ධ වෙනවා. සම්මුදය වය කියන එක අපි දකිමින් අවබෝධ කරගන්නට පුළුවන් මෙන්න මේ ආකාරයට. ඊළඟට වේදනාව කියන එක පස්ස සම්මුදය, වේදනා සම්මුදය. ඔට පස්ස මොනාද පස්ස වෙන්නේ බාහිර රූපයත් ආද්‍යත් රූපයත් විඥාණයත් කියන තුන ස්පර්ශ වීම නිසා තමයි වේදනාව කියන කට ගන්නෙ. ඊළඟට පස්ස නිරෝධව වේදනා නිරෝධව. එතකොට ඒ ස්පර්ශය ඇහේ නම් ඇහැ නිසා යම් ස්පර්ශයක් ඇහැට රූපයක් ස්පර්ශ වුණා නම් ඒක පිළිබඳ සැප දුක් මධ්‍යස්ත කියන වේදනා ඇති වෙන්න පුළුවන්. මේ ස්පර්ශයෙන් නිරුද්ධ වෙනත් එක ඒක පිළිබඳ ඒක සම්බන්ධව ඇති වෙන වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට වේදනානුපස්සනාවදීත් අපි මේවා හොඳට කතා කරලා තියෙන නිසා මේක ගැන ලොකුවට මේ වෙලාවේදී කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට සංඥාව පිළිබඳවත් සංඥාව කොහොමද හටගන්නේ? පස්ස සමුදු පස්සේ උන නිසා තමයි ඇහැට රූපයක් ඇහැ රූපයක් චක්කු විඤ්ඤාණය තුන ස්පර්ශ වුණ නිසා තමයි සංඥාවක් ඇති වුණේ. එතකොට මේ සංඥාව කියන එක මේ පස්සේ නිරුද්ධ වෙනත් එක නිරුද්ධ වෙලා යන එක. මේ චිත්තානුපස්සනාව කොටසේදී අපි මේ මේ කොටසත් කරා නේද? මතක ඇතිනේ අපි නාම ධර්ම ගැන කතා කරනකොට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා මේ කොටස් එකටම ඇති වෙලා එකටම නිරුද්ධ වෙන ආකාරය, ඒක ඇති වෙන්නේ කොහොමද නිරුද්ධ වෙන්නේ කොහොමද කියන මේ උදය වය මේ සියල්ලම අපි කතා කරලා තියෙනවා. එතකොට මේ සංඥාව කියන එක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන්නේ, කියන්නේ සංඥාව ඉක්මවල යන්නේ සම්පූර්ණයෙන්ම සංඥාව ඉක්මවල යන්නේ රහත් ඵලයට පත් වෙනකොට. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියනවනේ, සංඥා සියල්ල අතහැරලා නිරෝධ සමාපත්තියට සම්බන්ධින අවස්ථාවකදී. එතකොට අවිද්‍යාව නිරුද්ධ වීම නිසා සංඥාව නිරුද්ධ වීම කියන එක සිදු වෙනවා. ඒ කියන්නේ අපි මෙතන ඉස්සෙල්ලා සංඥා නිරෝධය කියලා කියන්නේ අපට සාමාන්‍ය රහත් ඵලෙ මෙහා සංඥාවක් නිරුද්ධ වෙන්නේ ඒ ස්පර්ශය නිරුද්ධ වීම නිසා. එතකොට සලායතන නිරෝධය කියලා කියනවනේ, සලායතන නිරෝධය කියලා කියන්නේ ඒ ආයතනේ මෙන්න මේ නාම ධර්ම ඇති කරන්නේ නැතු එතනම නිරුද්ධ වෙන. අර දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන ආකාරයට එතන එතන ඒ සිත නිරුද්ධ වෙන අවස්ථාව තමයි ඒක ආයතනයක් නොවී නිරුද්ධ වෙන අවස්ථාව තමයි සලායතන නිරෝධය කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී සංඥාව කියන එක හටගන්නේ නැහැ. නමුත් මේ සංඥාවෙන් සම්පූර්ණයෙන්ම සංඥාවක් කිසිවක් නැතුවම නිදහස් වෙලා ඉන්න ස්වභාවය තමයි නිරෝධ සමාපත්තිය කියන එකද කියන්නේ. වේදනාවෙම සංඥාවෙම සම්පූර්ණයෙන්ම කියන්නේ එහෙම අපි මැරුණාම හරි සිහි නැතුණාම හරි ඉන්න වෙලාව නෙවෙයි. ඊට අමතරව මේ ජීවත් වෙලා ඉඳිද්දිම සම්පූර්ණයෙන් ඒ දෙකෙන් නිදහස් වෙලා ඉන්න අවස්ථාව ලැබෙන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට සම්බන්ධින අවස්ථාවේදී. එහෙමනම් ඊළඟට සංඛාර කියලා කියනවා. සංඛාර කියලා කියන්නේ මේ සංචේතනා කියලා කියන්නේ අපි මේ මෙතන මේ පංචස්කන්ධයේ සංඛාර කියනකොට මේ චිත්ත සංඛාර කියන්නේ පෙනෙනකොට එතන ඇති වෙන්නේ සිතින් සංස්කාර සිදු වෙන්නේ, සංස්කාරයක් සිදු වෙනවා චිත්ත සංඛාරයක්. ඒ කියන්නේ පේන දේ පිළිබඳ ඇහෙන දේ පිළිබඳ සංචේතන පහ වෙනවා. මේ ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම රූප පිළිබඳව සංචේතන ඇති වෙනවා, වේදනා පිළිබඳව සංඥා, ගන්ධ සුඳ පිළිබඳව, රස පිළිබඳව, ස්පර්ශ පිළිබඳව, සිතුවිලි පිළිබඳව සිතුවිලි පහළ වෙවි. දිගට දිගට ක්‍රියාත්මක වෙන ස්වභාවයට තමයි මෙතන සංඛාර කියලා විස්තර කරන්නේ. මේ පංචස්කන්ධයේ සංස්කාර කියන්නේ ඉතින්. එතකොට මේ යම් කිසි කෙනෙකුට මේ සංඛාර නිරෝධයක් දකින්න පුළුවන් විසංකාර ස්වභාවයක් ඵල සමාපත්තියකට සම්බන්ධින කොට සෝන් ඵලයේ සිට රහත් ඵලයේ දක්වා යම් ඵලයකදීම මේ සංකාර විසංකාර ස්වභාවය තමන්ට අත්දකින්න පුළුවන්. ඒ අත්දකින ප්‍රමාණය එක එක ඵලයේ අනුව වෙනස් වෙන, ඉන්න පුළුවන් වෙලාව වෙනස් වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම විසංකාර ස්වභාවයෙන් විසංකාර වූ සිතක් ඇති වෙන්නේ රහතන් වහන්සේට. ඊළඟට අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීම නිසා මේ සීල සංස්කාර වලින් නිදහස් වෙනවා. කියන්නේ මෙතනදී සංකාර සකස් කරන ස්වභාවය, ඒ කියන්නේ අර කර්ම සකස් නොකර ක්‍රියාසිත පමණක් අපි කිව්වා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් නොවන අවස්ථාවේදී අනිත් විදිහට හැම වෙලාවෙම පංචස්කන්ධ පමණක් කියන්නේ අස්මිමානී තුරු වෙලා නිසා පුද්ගලයේ සත්‍යය කරනවා නෙවෙයි, එතන ක්‍රියාවක් පමණක් සම්පූර්ණයි අයිති නිදහස් වෙච්චි ක්‍රියාසිත ධාරාවක් පමණක් භක්තගෙන යනකොට අන්නේ වෙලාව මේ සංකාරي සම්පූර්ණ නිරුද්ධ වෙච්චි විසංකාර ස්වභාවයක් කියලා කියන්නේ ක්‍රියාසිත වෙනවා කායෙන් කරන්නේ වචී චිත්ත කියනවා සිදු වුණාට ඒ වගේ අර උපාදාන ස්කන්ධනේ පංචස්කන්ධ බවට වත් වෙනවා. එතකොට විඥානය කියන්නේ විඥානය කියලා කියන්නේ ඒකේ සමුදේ කිව්වා නාම රූප සමුදේ විඥාන සමුදේ. ඒ කියන්නේ නාමයක් රූපයක් තියෙනවා නම් විඥානය කියන එක තියෙනවා. ඒ කියන්නේ විඥානේ නිසා තමයි නාම ඇති වෙන්නේ. ඒ වගේම නාම නිසා තමයි විඥානි පවතින්නේ. එහෙමනම් මේක මේ විඥාන නිරෝධය කියන එක සම්පූර්ණයෙන් විඥාන නිරෝධය අත්දකින්න පුළුවන් ඉන්නේ රහතන් වහන්සේ පිරිනිවන් අවස්ථාවේදී. එතකම්ම උන්වහන්සේට මේ විඥාන කියනවා ඇති වෙනවා. උපාදානයක් නෑ. නමුත් විඥානි නැත්තම් දැනෙන ස්වභාවය තියෙනවා. එතකොට අපි මේ සිත ගැන කතා කරනකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම ත්‍රිලක්ෂණේ අපි කතා කරා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ දුක්ඛ සත්‍ය විස්තර කරනකොට සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධේමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මෙන්න මේ පංචස්කන්ධ භාවනාවේදී අපි දකින්න ඕනේ අපිට ලෝකේ උපාදාන වෙනවා නම් උපාදාන වෙන්න තියෙන්නේ මොනවාද? ලෝකේ උපාදාන කරගන්නවා නම් උපාදාන කරගන්න තියෙන්නේ එක්කෝ රූපය, එහෙම නැත්නම් වේදනාවක්, එහෙම නැත්නම් සංඥාවක්, එහෙම නැත්නම් සංකාරයක්, එහෙම නැත්නම් විඤ්ඤාණය. මේ හැර ලෝකේ කියලා අපට උපාදාන කරගන්න මොකක්වත් නැහැ. එහෙනම් අපි රූපය පිළිබඳව මේ කායानुපස්සනාවෙත් කතා කරා. එතකොට මේ රූපය ගැන විදර්ශනා කරමින් මේ රූපේ ඉක්මෝල යන්න පුළුවන්. ඊළඟට මේ වේදනානුපස්සනාව කොටසදී වේදනාව ගැන තේරුම් අරගෙන මේ වේදනාව උපාදාන නොවි වේදනාවත් අතහැර ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සංඥාව, මේ සංඥා නොඑක් සංඥා ඇති කර ගන්න අනිත්‍ය සපාත්ම සුභ සංඥාව. ඔය විදිහට ඇති කරගන්න මේ අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ මේ විකෘති සංඥාව නිසා. එතකොට මේ සංඥාව පිළිබඳව තේරුම් අරගෙන තමන් ඒ මුල අනුපස්සනාව ටික කරගෙන ඒ වගේ ඇත්ත ඇති හැටියෙන් දැක්කලා මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණ දැක්කලා ඔන්න මේ ප්‍රකෘති සංඥාව ඇති කරගන්නත් පුළුවන්. එතකොට මේ සංඥාවත් උපාදාන කර තමන් නතර කරගන්න පුළුවන්. එතකොට මේ සංකාරවල නිෂ්ඵලතාවය, සංකාර කද ලෝපම, කෙහෙල් වතුර ගොඩක් වගේ මේ මොකක්වත් කරන දේවල් වල කියන්නේ අපි දිගට තියෙනවා නිත්‍යයි සපයි ආත්මයි මට පිහිටට තියෙයි හැමදාම මේවා තියෙයි කියලා කරන දේවල් වල නිෂ්ඵල ස්වභාවය. මරණංශුති වඩනකොට පැහැදිලිවම පේනවා මේ මොකද්ද, මේ අපිට ගෙනියන්න මොනවද තියෙන්නේ? උගත්කම් ධනවත්කම් දරුවෝ වස්තුව ගේවල් දොරවල් කියලා රැස් කරන සියල්ල එක මොහොතකදී අතහැරලා දාන්න වෙනවා. ඒ වගේම මේ කරපු දේවල් වල අපි හිතුවොත් එහෙම දැන් වයසට යනකොට එහෙම අපි ලොකුවට මේ ඉගෙන ගත්තා කියලා රස්සා කරා කියලා අර තනතුර තියෙන මේ තනතුර තියෙන කියලා හිටියට යම් වයසකට ආවට පස්සේ අපට ඒ සියල්ලම වැඩක් නැති වෙන සමහරටක අපි දන්නවා බොහෝ ඉගෙනගෙන බොහෝ තනතුරු උසස් තනතුරු ඉන්නයි සමහර ඩිමෙන්ෂියා වගේ තත්ත්ව ඇති වුණා එයාගේ නමවත් මතක නැහැ. අන්න ඒ වගේ අපි මේ අපේ ජීවිතය ගැන බලනකොටත් අපිට තවත් මේ ලෝකෙ හිටපු බොහෝ දක්ෂකම් තිබුණු අය ඒ සියලු දක්ෂකම් අහිමි වෙලා ඒ සියලු සංස්කාර තමයි වටිනා වටිනා කිව්වේවා ඔක්කොම වටිනාකම බිඳුවට ගිහිල්ලා හිස් ස්වභාවයෙන් මරණයටපත් වෙන අවස්ථාවෙම දකිනකොට තමන්ට මෙන්න මේ සංකාර පිළිබඳව යම් කිසි උපේක්ෂාවකටපත් වෙනා මේක උපාදාන කරන දෙයක් නෙවෙයි කියලා තේරෙනවා. ඊළඟට මේ කරපු පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර වුණත් අපි පිං කියලා කරන දේවල් ගෙවිලා ගෙවිලා යන දේවල් අපි කොච්චර කරත් දැන් අපි අනන්ත පිං කරලා ඇති. හැබැයි ඒව කරා කියලා අපට ඒකින් හැමදාම දිගට පිහිටක් ලැබෙන්නේ නැහැ නේ. එතකොට අන්න ඒ විදිහට මේ සංස්කාරවල පැවැත්මක් විතරයි මෙතන මේ පුද්ගලික සත්‍යයක ආත්මයක් කියලා එකක් නෙවෙයි. මෙන්න මේ හේතු සකස් වුණු පරණ සකස් වුණු සංස්කාර හේතුයෙන් ඉස්සරහට ඇදී ඇදී යන එක කියලා මේ ආත්ම පුද්ගල සත්ව පුද්ගල ආත්ම සංඥාවක් දුරු කරගන්න අපට පුළුවන්කමක් තියෙන මේ සංකාර කියන එක ගැන විදර්ශනා කරගෙන යනකොට, අවබෝධ කරගෙන යනකොට. ඉතින් මේක මෙහෙම භාවනා වඩාගෙන මාර්ගය වඩාගෙන යන කෙනෙකුට ටිකක් ගැඹුරට යනකොට මේ සංකාර කියන එක ගැන තව 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 තවත් තේරෙන්න පටන් ගන්නවා. එහෙමනම් මෙන්න මේ උපාදානස්කන්ධ පහම එකින් එකට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ පේන පින්නුපම් සූත්‍රයේදී විස්තර කරන පේන පින්නුපමන් රූපං වේදනා බුබ්බුළු උපමා මරිචුපමා සංඥා සංකාර කදළු උපමා මායුපාච විඥාණ දීපිතා දිච්ච බඳුන ඔය විදිහට මෙන්න මේ පහ පිළිබඳවම තේරුම් අරගත්තොත් එහෙම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ තේරුම් ගන්නවත් එක්ක ත්‍රිලක්ෂණ අවබෝධ කරගන්නත් එක්කම මෙන්න මේ පහත් අපට අතහැර ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක එකක් හරි උපාදාන වෙනකොටම 100න් ඉඳලා මේකේ කොහොමද මේ ඇයි මේක උපාදාන වෙන්නේ වේදනාව කියලා හිතමු. මේ වේදනාව මොකද්ද මට අල්ලගන්න තියෙන්නේ, මේක මේ වගේ දෙයක් නෙද්ද කියලා මෙන්න මේ මේක දුරු කරගන්න යාට ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන් මේ පංචස්කන්ධ භාවනාව කරමින්. එතකොට වික්ෂුන්නාච පටන් ගන්න කොහොම කිව්වා මේ ධම්මානුපස්සනාව කියන එක එහෙම වචනකින් දෙකකින් මේ විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. මේක අනිත් භාවනා හොඳට වැඩිලා තියෙන කෙනෙකුට බොහෝ වෙලාවට ඒ භාවනත් එක්කමත් වැඩිගෙන යනවා. ඒ වගේම ඒ භාවනා වඩපු කෙනෙකුට යම් මට්ටමකට ඇවිල්ලා ඉන්න කෙනෙකුට තමයි ධම්මානුපස්සනාව වඩන්න පුළුවන් කියලා විචුන්නාංශ විස්තර විශ්වාස කරන්නේ. හොඳයි, එහෙනම් අපි අද ධම්මානුපස්සනාවේ මේ දවස් කීපෙම කතා කරලා පළවෙනි කොටස උණු පංච නීවරණ පිළිබඳව කොටසත්, ඒ වගේම පංචස්කන්ධ දෙවෙනි භාවනාව උණු පංචස්කන්ධය කියන කොටසත් අපි අද දිනේදී අවසන් කරනවා. ඊළඟ කොටස වෙන ආයතන භාවනාව ඊළඟ ධර්ම දේශනාවෙදී අපි ආරම්භ කරගෙන කරන්න උත්සාහ කරනවා. හොඳයි, එහෙනම් මේ කරපු කොටස් දෙකේ මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් හැම දිනාටම අහන්න අවස්ථාව දෙනවා. දැන් අපි කාලයත් ඉක්ම ගිහිලා තියෙන නිසා මොනවාහරි මේ කතා කරපු දේවල් වල ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් අන්මියුට් කරගෙන ප්‍රශ්න කතා කරන්න කියලා අවස්ථාව ලබලා දෙන්න. මොන හරි හන්ද දෙයක් තියෙනවා නම් අහන්න. ඔව්, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සර කිව්වා මේ රහතන් වහන්සේ කෙනෙක්ට ක්‍රියාවක් පමණයි කියලා. ඒ කියන්නේ එතන චේතනාවක් නැති නිසා දෙයක් කියන්නේ
ආත්ම සංඥාවක් නේ.
ආත්ම
ඔව්
චේතනාවක්
තියෙනවා. චේතනා කියලා කුසල චේතනා කියලා චේතනා ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේලාට උන්වහන්සේලාගේ සතුපුද්ගල සංඥාවක් නේ. අනිත් අය පිළිබඳ සතුපුද්ගල සංඥාවකුත් නැහැ. නමුත් ඒ කියන්නේ මොකක්වත් චේතනා කියලා කියන්නේ අර ඒකෙන් පිනක් වෙන්න ඕනේ කියලාවත් මොකක්වත් බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ ඒ ක්‍රියාව සිදු කරන්න ඕන නිසා ඒක කරනවා මිසක් ඒකෙන් මොකක්වත්. දැන් අපි දානයක් අපි හිතුවොත් අපි මොකක් හරි කරනකොට ඒකේ තියෙනවනේ මොකක් හරි මට මේක මොකක් හරි අර දෙයක් බලාගන්නේ. අන්න ඒ ස්වභාවය නේ. තමන් කියන තැන සම්පූර්ණයෙන්ම අස්මිමානී දුරු වෙච්ච උන්වහන්සේලාගේ එතන මේ පුද්ගල ස්වභාවය නෑනේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා. සක්කාය දිට්ඨිය නෙවෙයි මෙතන. සක්කාය දිට්ඨිය නෙවෙයි අස්මිමානී කිව්වම සම්පූර්ණ පුද්ගල ස්වභාවය සම්පූර්ණයෙන්ම අවසි වෙලානේ. ඔව්.
තේරෙනවා.
තෙරුවන් සරණයි. කාට හරි ප්‍රශ්න තියෙනවද අහන්න? ප්‍රශ්න මොකුත් නැත්නම් අපි නතර කරනවාද? හොඳයි එහෙනම් අපි පැයක පමණ කාලයක් ධර්ම දේශනාවට සවන් දුන්නා. අද ධර්ම දේශනාවට පොඩි පොඩි බාධා සිදු වුණා. මොකද මේ අපේ ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් ගැටලුවක් ආවා, ඒක නිසා ධර්ම දේශනාව මැදදී. නමුත් මං හිතනවා මේ අවශ්‍ය කරුණු ටික කොහොම හරි අහන්න ලැබුණා කියලා. හොඳයි එහෙනම් අපි ධර්ම දේශනාවට සවන් දීමෙන් අත්දිනී දිරස් කරගත්තේ සීලුම් කුසල් මේ ලෝකයේ අසාසනයත ආරක්ෂා කරන්නා වූ අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සීලුම් දේවතාවුන් වහන්සේට අනුමෝදන් කරමි. අනුමෝදන් කරන ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මංගරන්ති. යම් කිසි ඥාති පින් බලාපොරොත්තු පින් ලබා ගත හැකි ස්ථානක සිටිනවනම් මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් කර ලබත්වා කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා කරන් නිවන් දකින තුරුන් කල්යාණ මිත්‍රසුරක් ලැබේවා, පාප මිත්‍රාශ්‍රයක් නොලැබේවා කියලා, මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. හොඳයි නะ, සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපත් වේවා. තෙරුවන් සරණයි.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ෂේත්‍රං අනුත්තරං නුන වේන මයාලන්තං වන්දිතුම් පාසිතුම් වරං ප්‍රජාපති මහා තේරි ආගතම් පටිපාටියා සන්දා සීල දයාවාසනං උද්දති දානමා.
නිරුක්කේවා නිරෝගේවා සුපත්තේවා. තුන් චත්‍ර සත් ධර්මය අවබෝධ කරගෙන භවානි වෙන සාත් සාත් කර ගැනීමටම හේතු වාසනාව වේවා. තෙරුවන් සරණයි. සුපත්තේවා සුපත්තේවා
සුපත්තේවා.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.